Honorable Anur Karunathilaka, you have 23 minutes.
Garu Kathanayakathumani, Pradhana Matrukavata enna kalin, Vivadaya thula matuvecha vishesha karunak sambandhayen keti pahedili kirimak karanna mama kemathi. Visheshayen ara hydrated lime wala pilibandawa ithindi karunu thunak matuuna pradhana washeen. Ekak SLS standard වෙනස් උනේ අපේ ඉල්ලීම මත කියන එක. ඇත්තටම 2024/7/17 කියන විනති ලිවියෙන් තමයි එවකට හිටියපු වෝටර් බෝඩ් එකේ ජෙනරල් මැනේජර් ඉල්ලීමක් කරලා තියෙන්නේ ඒ සමහර ඒ පියුරිෆයි කරන්න භාවිතා කරන රසායන ද්‍රව්‍ය පිළිබඳ රිවිෂන් එකක් කරන්න කියලා. මේ මේන්ලි ඉල්ලලා තියෙන්නේ මැංගනීස් කියන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පිරිවිතරයක් වල රිවයිස් එකක් පුනරීක්ෂණයක් රිවිෂන් එකක් කරන්න කියලා. ඒ අනුව SLS එක ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් එක ජූලි මාසේ 2024 ජූලි මාස 26 වෙනිදා ආරම්භ කරලා සැප්තැම්බර් 24 දක්වා මහජන මත විමසීමකින් පස්සේ තමයි ඒ අදාළ දේවල් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන හයිඩ්‍රේටඩ් ලයිම් තොගේ සහ ඒ SLS ස්ටෑන්ඩඩ් අතර වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිම සම්බන්ධතාවයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රශ්නගත හයිඩ්‍රේටඩ් ලයිම් වල ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ 2024/5/1 ඒ වගේම ටෙන්ඩරේ ප්‍රදානය කරලා තියෙන්නේ 2024/7/31 දවසේ. එතකොට මේක ඇත්තරම අපි බලයට පත් වෙන්න කලින් එමනත් වගේම අලුත් අපේ සභාපතිතුමා පත් වෙන්න කලින් සිදුවෙච්ච දෙයක්. ඒ නිසා මේ සමාගම සැපයුම්කරු තෝරා ගැනීම සම්බන්ධයෙන් අපේ විශේෂ ලැබදියාවක් හෝ සම්බදියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි පළවෙනි තොගය ඩිලිවර් කළා සපයලා තින්නේ 2012 මාසේ 13 වෙනිදා අදාළ පිරිවිතරයන්ට අනුකූල නොවන නිසා ටෙන්ඩර් පටිපාටියේදී සඳහන් කර පිරිවිතරයන් වලට අනුරූප නොවන නිසා මේක ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ නිසා මේක දැන් ප්‍රතික්ෂේප කළා අදාළ තැංගල ගොඩ ගැසලා තියෙනවා. සැපයුම් කරු විසින් මේ දේවල් නැවත අරගෙන පිරිවිතරන්ට අදාළ සැපයුම් බාර දෙන්න ඕන. එහෙම නැත්නම් මුදල් ආපසු ලබා දෙන්න ඕන. ඒ නිසා මේ රටේ ජනතාවට කියනවා මේ ප්‍රශ්නගත හයිඩ්‍රේටඩ් ලයිම් කිසිම ලෙසක ජලය පිරිපහදු කිරීම සඳහා භාවිතා කළා නැහැ. එනිසා අනියත බියක් ඇති කළ ගත යුතු නැහැ. ඒ වගේම මේ සමහර මේක ටෙස්ටින් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආවා. ඇත්තම ඇයි මේ පරීක්ෂණ ප්‍රතිඵල ඒකාකාර නැත්තේ කියලා මේ හයිඩ්‍රේටඩ් ලයිම් කියන එක අමුද්‍රව්‍ය ලෙස ගන්නේ ස්වාභාවිකව තියෙන කුණුගල් නිදිවලින්. අපි දන්නවා පොළවේ විවිධ තැන්වල ඒ නිදිවල තියෙන දේවල් ඒකාකාර නැහැ. එතකොට ඒවෙන් සකස් කරලා ගන්නකොට පරීක්ෂණ ප්‍රතිඵලත් වෙනස් වෙනස් තොගේට මේ පරීක්ෂණ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සියලුම තොග වෙන වෙනම පරීක්ෂා කරලා බලලා අදාළ ප්‍රමිතීන්ට අනුකූලව මේවා තියෙනවද කියලා බලන්න කටයුතු කරන්නේ. ඒ වගේම සංඛ්‍යා පිළිබඳ ගැටලුවක් සාකච්ඡා කරා. ඒක තියෙන්නේ මෙහෙමයි. මෙතෙන්දී පිරිපහදු කිරීම සඳහා ගන්න හයිඩ්‍රේටඩ් ලයිම් වල කිලෝග්‍රෑම් එකක අඩංගුවේ ඇති මිලිග්‍රෑම් ගණන ක්‍රෝමියම් මිලිග්‍රෑම් ගණන සම්බන්ධයෙන් සම්මතීන් තියෙනවා. ඒ වගේම සමහර රටවල් පාවිච්චි කරනවා පිරිපහදු කරන් පස්සේ ජලයේ අඩංගු වෙලා තියෙන ක්‍රෝමියම් ලෙවල් එක සම්බන්ධයෙන්. මේවා එකිනෙකට වෙනස්. ඒකත් එක්ක සංඛ්‍යාත්මක වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම අවසාන වශයෙන් මේ සාකච්ඡාව අවසන් කරනවා. අවසාන වශයෙන් මම
ධර්මමාත්‍රි
ඔබතුමාගේ නම සඳහන් කරේ නැහැ.
ඇමතුමාගේ අවසරය ඇතුළු ප්‍රශ්නයක් අහන්න. මොකද ගරු ඇමතුමනේ ඔබතුමාට ඔබතුමාගේ ළමදියාව පිළිබඳ මම කොයි වෙලාවත් ප්‍රශ්න කරේ නැහැ. ඔබතුමා මේ සමාගමත් එක්ක සම්බන්ධයි කියලා මම කිව්වෙත් නැහැ. මම කියපු එකම කාරණේ තමයි මේ ක්‍රෝමියම් කන්ටෙන්ට් එක වැඩි කරන්න එපා. මේක පිළිකා කාරක. අනිත් එක ඔබතුමා අන්තිම දවසේ ප්‍රකාශ කරද්දී නිව්සීලන්ඩ් ගැන කතා කරා 150 mg/kg කියලා. ඒක සම්පූර්ණ වැරදි. මම නවසීලන්තේ අද මේ උදේ හැන්සාට් කරා ඔබතුමා ගිය සැරේ කතාවේදී කරපු ඒ දත්ත වැරදි. ඒකත් නිවැරදි කරන්න. ඉල්ලීම කරනවා සමග ඒ වගේම ISO ස්ටෑන්ඩඩ් 726 නෙවෙයි පළවෙනි මාසෙ 21 ඔබතුමා ආවෙන් පස්සේ ඔබතුමාගේ අමාත්‍යංශය නෙවෙයි ඒකේ කරලා තියෙන්නේ ඒකත් නිවැරදි කරන්න කියලාත් මම ඉල්ලීම කරනවා
අදාළ සැපයුම් කරු සමග අපේ සභාපති මාගේ හෝ අමාත්‍යංශයේ හෝ අපේ රජයේ විශේෂ සබඳියාවක් අබඳියාවක් නැහැ කියලා ඔබතුමා ප්‍රකාශ කරපු ගැන බොහොම ස්තුතියි එනිසා ගරු සභාපති කතානායකතුමනි මම මේ නාගරික සංවර්ධන සම්බන්ධයෙන් පිළිබඳ කතා කරනකොට විශේෂයෙන් අපි දන්න කාරණයක් තමයි ඒ සැලසුම් කරණයේදී අපි විසින් සාමාන්‍ය ලෝකයේ සම්මුතුන් වලට අනුකූලව අවධානයට ලක් කරන කරුණු ගණනාවක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් වර්තමාන අවශ්‍යතාවයන් සපුරාලා ගන්න අතරේ අනාගත පරම්පරාවන් සඳහා මේ සම්පත් භාවිතා කරන්නේ කොහොමද? ඒකත් එක තමයි හරිත ගොඩනැගිලි, පරිසර හිතකාමීත්වය, ඒ වගේම ඒ පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවන්, පුනර්ජනනීය බලශක්තිය වගේ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡාවට එන්නේ. ඒ වගේම ස්මාර්ට් නගර සහ මිශ්‍ර සංවර්ධනය පිළිබඳ අදහසත් මේ නාගරික සංවර්ධනයත්, නාගරික සැලසුම් කරණයත්, ඒ වගේම ග්‍රාමීය සැලසුම් කරණයත් එක්ක එන එකක්. තාක්ෂණය සහ දත්ත මත පදනම් වූ සංවර්ධන සැලසුම්, ඒ වගේම ගමනාගමනය අඩු කිරීම සඳහා, ඒ වගේම ගමනාගමනය කාර්යක්ෂම කිරීම සඳහා නේවාසික හා වාණිජ පොදු විනෝදාත්මක අවකාශයන් ඒකාබද්ධ කරලා සජීවී අසල්වැසි ප්‍රදේශ ඇති කරන්නේ කොහොමද? ඒ පිළිබඳ සංකල්පයත් මේ නාගරික සංවර්ධනය සහ සැලසුම් කරණය පිළිබඳ සාකච්ඡාවේදී මතුවෙන කරුණු. ඒ වගේම නාගරික හරිත අවකාශයන් හරහා ඒ ජීවත් වෙන පුරවැසියන්ගේ මානසික සෞඛ්‍ය, ජෛවීය විවිධත්වය ආරක්ෂා කරන විදිය, නගරවල වායු ගුණාත්මක භාවය ආරක්ෂා කරන මේ වගේ විවිධ කරුණු පිළිබඳ සැලකිල්ලට ලක් කරමින් තමයි මේ නාගරික සැලසුම් කරණය කියන එක තියෙන්නේ. ඒ වගේම ඕනම අවස්ථාවක සංවර්ධනයත් එක්ක ඉස්සරහට යනකොට ඒ සංවර්ධනයත් එක්ක ඉදිරියට යන්න අවකාශය නොලැබෙන කොටසක් ඉන්නවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභී ඒ වගේ අවස්ථාවක තියලා අඩු ආදායම් ලාභී ප්‍රජාවන්ගේ අවතැන්වීම වැළැක්වීම සඳහා ඒ වගේම සංවර්ධනයේ සමතුලිතතාවය ඇති කිරීමෙන් මගින් ජනනය සහ සමාජ සමානාත්මතාවය ඇති කිරීම පිළිබඳ සංකල්පයක් මෙතෙන්දී වැදගත් වෙනවා. එනිසා ජාතික ජනබලවේගයේ රජයේ හැටියට අපි මේ නාගරික සැලසුම් කරණයේ ඒ වගේම ග්‍රාමීය සැලසුම් කරණයේ සකස් කරද්දී මේ පිළිබඳ අවධානය යොමු කරමින් තමයි කටයුතු කරන්නේ. ඒ අනුව අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමා සඳහන් කරා වගේ මේ අවුරුද්ද තුළ මේ විශේෂ ක්ෂේත්‍ර සඳහා රුපියල් බිලියන 186.9ක් මෙතනින් සමහර දේවල් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා ලැබෙනවා. ඒ වගේම සමහර අය කොටස් විදේශ ණය සහ ආධාර මත, ඒ වගේම ඒ ආයතන වලින් ජනනය කරනු ලබන අරමුදල් භාවිතා කරලා බිලියන 186.9ක් ආසන්න ප්‍රමාණයක් මේ 2025 අවුරුද්ද තුළ මේ අමාත්‍යංශයේ විසින් තමන්ගේ විෂයපතයන්ට අදාළව වියදම් කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී වැදගත් කාරණයක් හැටියට මතු කරන්න ඕන, මේ මුදල් අතුරින් රුපියල් බිලියන 175.3ක්ම ප්‍රාග්ධන වියදම් හැටියට තමයි අපි වියදම් කරන්න. එතනින් පේනවා මේකේ සංවර්ධන දිශාවට සඳහා ඒ වගේම ජනතාවගේ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා අපේ තියෙන කැපීම සහ ඒ දේවල් කටයුතු කිරීම සම්බන්ධයෙන් එතකොට 96.9ක්ම ප්‍රාග්ධන වියදම් හැටියට තමයි අපේ අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අනුව ඒ දේවල් කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දී පාලනීය පානීය ජලය සම්පාදනය සඳහා බිලියන 108.7ක්, නිවාස සහ ඉදිකිරීම සඳහා බිලියන 39.2ක්, ඒ වගේම නාගරික සංවර්ධනය සඳහා බිලියන 24.5ක්, ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා බිලියන 8.5ක් ආදී වශයෙන් ඒ ක්ෂේත්‍ර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න සහ ඒ වැය කිරීම තුළින් ජනතාවගේ මහජන සේවාවන් සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී නාගරික සංවර්ධනය යටතේ විශේෂයෙන් මේ අවුරුද්ද ක්‍රියාත්මකව කරන්න බලාපොරොත්තු වෙන එක් ක්‍රියාපතියක් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න කැමතියි ඔබතුමන්ලගේ. සාමාන්‍යයෙන් ලෝකයේ මේ වෙනකොට කතා කරන එක සංකල්පයක් තමයි සිටි බ්‍රෑන්ඩින් කියන එක, නගර සන්නාමකරණය කියන එක. සාමාන්‍යයෙන් මේ නගර සන්නාමනයේදී සාමාන්‍ය අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන් ඒ නගරයේ තියෙන අනන්‍යතාවය, සාමාන්‍යයෙන් ඒ නගරයේ ඉතිහාසය, ඒවගේම වර්තමානයේ ඒ ඉතිහාසයේ දායකත්වය දක්වන විදිය, ඒවගේම නගරය සංස්කෘතික විවිධත්වයක් සහිත විවිධ ජාතීන් ජීවත්වෙන කොස්මොපොලිටන් නගරයක්ද, එහෙම නැත්නම් ශක්තිමත් දේශීය සම්ප්‍රදායක් තියෙන නගරයක්ද කියන පිළිබඳ අවධානය යොමු කරමින් තමයි ඒ සිටි බ්‍රෑන්ඩින් කළ යුතු වෙන්නේ. ඒවගේම නගරයේ විශේෂිත භූගෝලීය ලක්ෂණත්, ඒවගේම සමහර අයිකන් ඒ දේවලු සැලකිල්ල රක්කනමින් තමයි මේ සිටි බ්‍රෑන්ඩින් කරන්න ඕන. උදාහරණයක් ලෙස ගත්තොත් පැරිස් නගරය අපි කවුරුත් දන්න එකක් තමයි අයිෆල් කුළුණ කෙනෙක් තමයි පැරිස් නගරයේ සංකේතය. දැන් ඒක සිටි බ්‍රෑන්ඩින් වලදී පැරිස් කියලා ලියනකොට ඒ අකුර කැපිටල් වලින් ලියලා අනිත් අකුර වලට වඩා ටිකක් ඉහළින් සඳහන් කළා තමයි ඒ නාමය සඳහන් කරන්නේ. ඒ නගරයේ තියෙන අනන්‍යතාවයේ අයිෆල් කුළුණ සංකේතවත් වෙන විදිහ තමයි නාමකරණය පවා සිදු කිරීමට ලක් කරන. දැන් ලංකාවේ ගත්තොත් ගාල්ලේ කොටුව, ඒ වගේම මහනුවර නගරේ ගත්තොත් දළදා මාලිගාව, ඒ වගේම සැන් ෆ්‍රැන්සිස්කෝ නගරේ ගත්තොත් ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එක, මේ වගේ ඒ නගරයට ආවේනික වූ සමහර ලක්ෂණ පාවිච්චි කරමින් තමයි මේ සිටි බ්‍රෑන්ඩින් කරන්න ඕන. ඒ වගේම ඉදිරි අවුරුදු 20-30 කාලය තුළ ඒ නගරය ප්ලේස් කරන්න ඕන කොහොමද, නගරයේ ආර්ථික සංවර්ධනයේ දිශානතිය කොහෙටද යම් වෙන්න ඕන, සංචාරක ආකර්ෂණය ලබා ගන්නේ කොහොමද, ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථාවන් උදා කරලා දෙන්න ඕන කොහොමද, මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඒ සිටි බ්‍රෑන්ඩින් කියන එක කරන්න ඕන. ඒ අනුව අපි විශේෂයෙන් මේ
පොඩ ප්ලීස් පාර්ලිමේන්තුව යලි රැස්සේ අද දින නියමිත කටයුතු අවසන් වන තෙක් අවශ්‍ය කාලය ලබා දීමට සභාව එකඟද?
ආයි.
කාරක සභාව. ගරු අමාත්‍යතුමා.
මේ විස්තුති. ඒ අනුව මම සඳහන් කරා වගේ මේ 2025 දී අපි ආරම්භ කරනවා විශේෂයෙන් මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් හැටියට ලංකාවේ තෝරාගත් නගර කිහිපයකින් ආරම්භ කළා. ඒ නගර සන්නාමනකරණය කිරීම අපි ආරම්භ කරනවා. මේ අවුරුද්දේදී අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, ගාල්ල, කතරගම, මහනුවර, ඇල්ල, කොළඹ කොටුව හා ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල ඒ සිටි බ්‍රෑන්ඩින් නාමකරණය, ඒ නගර නාමකරණය ඇති කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක් වැය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි ලස්සන ජීවිතයක් ගැන කතා කරනකොට අපිට මිනිස්සු ජීවත් වෙන පරිසරය වගේම එයාගේ ගෙදර නිවස ගැන අමතක කරන්න බෑ. සාමාන්‍යයෙන් පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ හැම පුරවැසියෙකුටම සැප පහසු සෞඛ්‍ය ආරක්ෂිත රටක් පිළිබඳ ප්‍රතිපත්තිය ප්‍රකාශ කළේ අන්නේ නිසා. සාමාන්‍යයෙන් ලංකාවේ නිවාස අවශ්‍යතාවය මේ වෙනකොට ලක්ෂ 8-10ක් අතර ප්‍රමාණයක් කියන එක තමයි සංඛ්‍යාලේඛනවල තියෙන්නේ. 2012 ඉඳලා 2022 දක්වා කාලය තුළ නිවාස අවශ්‍යතාවය සාමාන්‍යයෙන 11.9කින් වැඩි වුණත් නිවාස සැපයීමේ වේගය වැඩි වෙලා තියෙන්නේ 9.5කින්. ඒතර මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවාම පේනවා මේ දෙක අතර වෙනසක් තියෙනවා. අවශ්‍යතාවයේ වැඩි වෙන වේගය වැඩි, නමුත් ඒවා සපුරාලන වේගය අපි ඉන්නේ ඒකට වඩා මදක් පිටිපස්සේ. ඒ වගේම කොළඹ නගරයේ විශේෂයෙන් සැලකර ගත්තොත් නිමි නිවාසවල අවශ්‍යතාවය 10%කින් වැඩි වෙනකොට, සාමාන්‍යයෙන් මේක පේනවා සමස්ත ලංකාව තුළ 11.9ක් වෙනකොට 10%කින් තමයි නිමි නිවාස අවශ්‍යතාවය කොළඹ නගරය තුළ වැඩි වෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. නගරය තුළ කොළඹ නගරයෙන් ඈත් වෙලා ජනවාස වීම තමයි මේකෙන් පේන්නේ. නමුත් 10%කින් වැඩි වෙනකොට කොළඹ නගරය තුළ සැපයීම සිද්ධ වෙන්නේ 7.4%කින් අතරක වේගයකින් විතරයි. මේ අනුව අපිට පේන කාරණය තමයි නිවාස අවශ්‍යතාවය වේගයෙන් වැඩි වෙනවා. නමුත් ඒකට මදක් පිටිපස්සෙන් තමයි අපි සපුරාලීමේ වේගය පවත්වාගෙන යන්නේ. ඒ නිසා නිවාස පිළිබඳ ඒ පුරවැසියාගේ නිවාස පිළිබඳ ඒ නිවාස සැපයීම පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා කටයුතු කරන්න ඕන කියන එක හරි පැහැදිලි. ඒ නිසා තමයි මේ අවුරුද්දේ අපි විවිධ අරමුදල් හරහා රුපියල් බිලියන 39.2ක් ඒ සඳහා වැය කරන්න. නාගරික සංවර්ධන අමාත්‍යංශය හැටියට ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය හැටියට අපේ ප්‍රධාන වශයෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන තුනක් තියෙනවා. ඒකද නිවාස සංවර්ධන අධිකාරිය ගත්තොත් ඒ නිවාස සංවර්ධන අධිකාරියේ මේ වෙනකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා විශාල මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් යොදවන්න. අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් බිලියන 3054ක් එතන මෙතෙන්දී සාකච්ඡා වුණා. උතුරු නැගෙනහිර සහ විශේෂයෙන් උතුරු ප්‍රදේශ වන්නි දිස්ත්‍රික්කයේ තුලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුලත් විවිධ ව්‍යාපෘති හරහා ඉස්සර ක්‍රියාත්මක කරපු සමහර ව්‍යාපෘති ඒ නිවාස සම්පූර්ණ වෙලා නැහැ. අතරමැද නතර වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් 2015 2019 කාලය තුල ගරු සභාපතිතුමනි මේ විදිහට අසම්පූර්ණ නිවාස 45117ක් තියෙනවා. සමහර ඒවායි තියෙන්නේ අත්තිවාරම් විතරයි. සමහර ඒවායි තියෙන්නේ ලින්ටල් ජනෙල් මට්ටමට විතරයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. සමහර ඒවා වහල මට්ටමටවත් ගිහිල්ලා නැහැ. සමහර වහල නිම කළා තියෙනවා. නමුත් ඉතිරි ටික සම්පූර්ණ කළා නැහැ. මේ විදිහට තියෙන සම්පූර්ණ නිවාස සංඛ්‍යාව මුළු ලංකාවේ මේ වෙනකොට 45117ක්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අපිට බැරි වෙයි සමහරලාට මේ 45117ම මේ අවුරුද්ද තුළ සම්පූර්ණ කරන්න. නමුත් මේ සියලු මේ මම කලින් සඳහන් කර 3054ම සාමාන්‍ය වෙන්දා අපි ණය හැටියට පාවිච්චි කරන්නේ. හැබැයි මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු වෙනවා ආධාර හැටියටම ලබා දෙමින් මේ 45117න් කොටසකුත් ඒ වගේම නව නිවාස සඳහාත් මේ වෙන් කිරීම කරන්න. එතෙන්දී අපි සමහර වෙලාවට විශේෂ අවධානයෙන් කතා කරත් මේ නිවාස හැදුවා නිවාස හදනවා ඒ මාධ්‍ය සම්දන්සල තිබුණත් සමහර වෙලාවට අපිට කල්පනා කරන්න වෙනවා මේ වේගයෙන්ම මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා. මම උදාහරණයකට ගත්තොත් 2015-2019 කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ආදර්ශ ගම්මාන ව්‍යාපෘති 333ක් ආරම්භ කළා තියෙනවා. එයින් 269ක් ණය ගම්මාන හැටියට තමයි ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම ආධාර ගම්මාන හැටියට ඉන්දියානු 64ක් ආධාර ගම්මාන හැටියට 64ක් යෝජනා වෙලා තිබුණා ආරම්භ කරලා තිබුණා. ඉන්දියානු ණය ආධාර යටතේ 50ක් ඒ වගේම ශ්‍රම ශක්ති ව්‍යාපෘති හරහා 14ක්. නමුත් අවාසනාවකට මේ කාලය තුල සම්පූර්ණ කරලා තියෙන්නේ අර 269න් 83ක් විතරයි. විවෘත කරලා තියෙන්නේ 83ක් විතරයි. ඉන්දියානු ව්‍යාපෘතියෙන් විවෘත කරලා තියෙන්නේ එක ගම්මානයක් විතරයි. ශ්‍රම ශක්ති ව්‍යාපෘතියෙන් 14ක් විවෘත කිරීමට තිබුණා. නමුත් විවෘත කරලා තියෙන්නේ එකක් විතරයි. ඒතර මේකෙන් පේනවා අපි සමහර දේවල් ලොකු සද්දයක් දාලා කරාට ඇත්තටම නිසි නායකත්වයක් නිසි මඟ පෙන්වීමක් යටතේ මේ ව්‍යාපෘතීන් දැන් ආධාර ගත්තොත් ආධාර නිසා සමහර දේවල් මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැති වුණත් සැලකිය යුතු මුදලක් ඉන්දියානු ආධාරවලින් මේකෙදි ලැබෙනවා. ඒ නිසා අපිට කල්පනා කරලා බලන්න වෙනවා සමහර දේවල් අපි සද්දයක් දාලා කරාට ඇත්තටම මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා. මෙතෙන්දී අර මේ සාකච්ඡාව අද දවසේ සාකච්ඡාව තුළ මතුවෙච්ච තවත් එක කරුණකට මම අවධානය යොමු කරන්න කැමතියි. අපේ දිලිප් වෙදාරච්චි කරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ හිටියේ නැතත් නයිගල කිවිරකගේ නයිගල නිවාස ව්‍යාප්තියක් ගැන කතා කරා 255ක් නිවැසියන් ඉන්න. නමුත් එතෙන්දී ජල සම්පාදනය සිද්ධ වෙලා නැහැ. ඔව්. ඇතරම අපි හොයලා බැලුවහම මෙතන පේන කාරණේ තමයි මේ ගමට නල ජලය සපයන්න ජාතික නල ජලප්‍රවාහන මණ්ඩලයට පුළුවන් කමක් නැහැ අදාළ පීඩනය ඇතෙන්ට නැති නිසා. ඒ නිසා සමහර ගම්මාන මේ ව්‍යාපෘතීන් හදනකොට අපි විසින් සැලකිල්ලට ගත යුතු කාරණයක් තමයි ඒ ගම්මානය හදනකොට නිවාස ව්‍යාපෘතීන් හදනකොට ඒ අදාළ යටිතල පහසුකම් ඒ මහජන සේවාවන් සම්පාදනය කිරීම සඳහා සැලසුමක් තියනවද කියලා. එහෙම සැලසුමක් නැතුව ජලය සපයන්න විදුලිය සපයන්න අත්‍යවශ්‍ය දේවල් සපයන්න ඒ සැලසුමක් නැතුව ආරම්භ කරන සමහර ව්‍යාපෘති වලින් ඇත්තටම අවසානයේදී සිද්ධ වෙන්නේ ඒ ලැබිත් නිවාස ලාභීන් කබලෙන් ලිපට වැටෙන එක. අපි හොයලා බැලුවා ඒ නයිගල තැනගෙන වෝටර් බෝඩ් එකෙන් සප්ලයි එක දෙන්න බෑ. නමුත් නල ලිඳක් සපයලා ජල ව්‍යාපෘතියක් හදලා ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අර මම කලින් සඳහන් කරා වගේ මේ 45,000 ගණනක් ඒ වගේම ඉතිරි අලුතෙන් නිවාසලාභීන් සඳහා මේ නිවාස සංවර්ධන අධිකාරිය යටතේ විවිධ ව්‍යාපෘතීන් හරහා නිවාස ආධාර ලබා දෙන්න ඒ හරහා උන්ගේ නිවාස අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න කටයුතු කරන බව මේ අවස්ථාවේදී මේ සභාවට දැනුම් දෙන්න කැමතියි. මම තව එක කරුණක් සඳහන් කළා නිවාස පිළිබඳ ඒ නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු පිළිබඳ කතා කරන්නම්. විශේෂයෙන් ඔබට මතක ඇති අපේ අයවැය අපේ ජනාධිපතිතුමා සිය අයවැය කතාව තුළ සඳහන් කරා උතුරු නැගෙනහිර පළාත්වල ගැටුම් වලින් පත්වෙච්ච අයට රුපියල් මිලියන 2500ක් වෙන් කරනවා කියලා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සඳහා තවත් මිලියන 1000ක් ලබා දෙනවා කියලා. එතකොට අපිට බොහෝ වෙලාවට සමහර තැන්වල අපිට සාකච්ඡා කර නහන්න ලැබුණ මේ අයවැය විවාදය තුළ උතුරට සහ නැගෙනහිරට විශේෂයෙන් සමහර දේවල් ලැබුණ නැහැ කියලා. නමුත් ප්‍රතිපාදන ලැබෙන විදියට අපි දන්නවා කාලයක් තිස්සේ අඳුරු කාලයක් ගත කරක ප්‍රදේශයක් විශේෂයෙන් අවධානයට ලක්විය යුතු ඒ හරහා විශේෂයෙන් ප්‍රතිපාදන ලැබිය යුතු කලාපයක් හැටියට තමයි උතුරු නැගෙනහිර අපි විසින් අඳුරා ගන්න යුත්තේ. ඒ නිසා ලැබෙන ප්‍රතිපාදන අනුව නිවාස සහ අනිත් යටිතල පහසුකම් සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් මේ අයවැය තුළින් ප්‍රතිපාදන හැටියට වෙන් කරලා තියෙනවා. ඒ වගේම UDA එක යටතේත් ඒ වගේම අපේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේත් විවිධ ව්‍යාපෘති හරහා ඒ නිවාස අවශ්‍යතාවයන් ඉටු කරලීම සඳහා අපි මේ අමාත්‍යාංශයට මුදල් මේ වෙනකොට වෙන් කරලා තිනවා. වෙලාව ප්‍රමාණවත් නැති නිසා අතට මම සංඛ්‍යා ලේඛන හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට පේනනවා මේ ව්‍යාපෘති හරහා විශේෂයෙන් චීන ආධාරයට තියපිච්ච ලැබිච්ච ව්‍යාපෘති ඒ වගේම අපේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ජනනය කරපු අරමුදල් පාවිච්චි කළා මේ නිවාස අවශ්‍යතාවයන් සම්පූර්ණ කෙරලීම සඳහා ඉදිරියේදී අපි කටයුතු කරනවා. ඒ වගේම මෙතෙන්දී අපි දන්නවා පහුගිය කාලවල ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා විවිධ නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා දැන් මේ වෙනකොට මග නතර වෙලා තියෙනවා. අපි මේ අවුරුද්ද තුළ සමහරලාට පෞද්ගලික ආයෝජනයන් සම්බන්ධ ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් ඒ නිවාස ව්‍යාපෘති ඉදිරියට අරගෙන යන්න කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති. විශේෂයෙන් සමහර පළාත්වල තියෙන දේවල් මම නම් වශයෙන් සඳහන් කරන්න උත්සාහ කරන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා. නමුත් ඇනහිටලා තියෙන බොහෝ නිවාස ව්‍යාපෘති වලට මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. ඊයේ දවසේත් නියෝජ්‍ය ඇමතිතුමත් මමත් නිවාස සංවර්ධන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා නිලධාරීන් සම්බන්ධ අයත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම අනිකුත් ආයතනත් එක්ක අපි මේක සාකච්ඡා කරලා ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කරන්න මේ අවුරුද්ද තුළ සැලසුම් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල සම්පාදනය සඳහා මම කලිනුත් කිව්වා වගේ විශාලම මුදලක් වෙන් කරලා තියෙන්නේ පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න රුපියල් බිලියන 109කට ආසන්න ප්‍රමාණයක් අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමහර ව්‍යාපෘති දැනටමත් ආරම්භ කළා විවිධ හේතුන් නිසා අතරමැද නතර කළා තියෙන ව්‍යාපෘති මේ අවුරුද්ද තුළ අපි නැවතත් වැඩ ආරම්භ කළා. ඉදිරියට මේ පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මම උදාහරණයක් විතරක් සඳහන් කළා ඊළඟ කරුණට යන්නම්. උදාහරණයකට උතුරු අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘති සඳහා මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මිලියන 6432ක්. ඒතර මෙතනින් නව ජල සම්බන්ධතා 67000ක් සම්පූර්ණ කරන්න.
හොඳයි මිනිස්සුගේ ටයිම් ඉස් ඕවර්.
මම අවසන් කරන්නම්. ඒ අනුව ඉතා විශාල අරමුදල් ප්‍රමාණයක් ඒ ක්ෂේත්‍රවලට යොමු කරමින් තමන්ගේ අමාත්‍යාංශයට පැවිරිලා තියෙන විෂයපතයන් ඔස්සේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පහුගිය වසරට සාපේක්ෂව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. විශේෂයෙන් තව එක කරුණක් කියලා මම අවසන් කරන්නම්. විශේෂයෙන් අපි දන්නවා ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වගේම ඝන අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් අද ලංකාවේ බරපතල ප්‍රශ්නයක් කියන එක අපි දන්නවා. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමෙත් වගකීමෙන් සැලකිය යුතු කොටසක් අපේ අමාත්‍යාංශය හරහා සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට අපි දකින කාරණයක් තමයි ගම් වතුර වගේම මේ සමහර නගරවල යටවීම ඇති වෙන්නේ ගම් වතුරට වඩා වැසි වතුර නිසා. ඒතර මෙන්න මේ වැසි වතුර පාලනය කිරීම සඳහා විශේෂයෙන් අනවසර ඉදිකිරීම, ඒ වගේම ඒවා ඉවත් කරන්න, ඒ වගේම මේ වැසි ජලය හදහා ලැබෙන කොටස ජලයෙන් කොටසක් රිටෙන්ෂන් ඒරියාවල ඒ රඳවා ගැනීම ඒරියාවල වැඩි දියුණු කරලා අඩුම ගානේ 3-1ක් රඳව ගන්නත් 3-1ක් භූගත කිරීම සඳහා ඉතිරි 3-1 මුහුදට ගලා යා ඒ ගංගා ඇල දොළවල් හරහා මුහුදට ගලා යාම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මිලියන 700ක් ඒ වෙනුවෙන් වැය කරන්න අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා. ඒ වගේම අපේ අනෙකුත් ආයතන ගණනාවක් මේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු අමාත්‍යාංශවල අපි උත්සාහ කරනවා ලැබිච්ච අරමුදල් සියල්ල මේ අවුරුද්ද තුළ භාවිතා කරලා හොඳ ප්‍රතිඵලයක් රටේ ජනතාවට ලබා දෙන්න. අවසාන වශයෙන් අපි දන්නවා ඉතාමත් ප්‍රතිඵලදායි සාධනීය යෝජනා රැසක් අපිට මේ අයවැයට ඉදිරිපත් කිරීම සඳහා අපිට පුළුවන්කම ලැබුණා. ඒ වෙනුවෙන් කටයුතු කරපු විශේෂයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමත්, අතිරේක ලේකම්වරුත්, ඒ වගේම සැලසුම් අධ්‍යක්ෂකවරුත්, ඒ වගේම සියලුම ආයතන ප්‍රධානීන්ටත් මම මේ අවස්ථාවේ විශේෂයෙන් ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමන්ටත් මම මේ වෙලාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම සාධනීය සහ ප්‍රතිඵලදායි යෝජනා රසක් ඉදිරිපත් කළා. ඒ සඳහා අරමුදල් වෙන් කරගෙන මේ අවුරුද්ද තුළ වඩා හොඳ සේවයක් ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන්න දරපු උත්සාහය සම්බන්ධයෙන්, ඒ වගේම මේ ලැබිච්ච අරමුදල් සියල්ල මේ අවුරුද්ද තුළ මම කලින් සඳහන් කරා වගේ අපේ මේ සියලු නිලධාරීන් එකතු වෙලා මේ අවුරුද්ද අවසානයේදී අපි තෘප්තිමත් හැඟීමකින් අපිට ලැබිච්ච වගකීම අපි නිසි පරිදි ඉටු කරා කියන හැඟීමකින් ඊළඟ අවුරුද්දට පියමන්න පුළුවන් වෙන විදිහට අපි එක්කම එකට එකතු වෙලා වැඩ කරමු. ඒ සඳහා මේ සභාවේ සියලු දෙනාගේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තුෙන් මම නිහඬ වෙනවා. බිහිවීම ස්තුතියි.